භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං
ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි
පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං
සමාදියාමි මේති සරණ සහිත පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ සම්මා සම්බුද්දස්ස සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සංසාර දුකින් ඈතර වනු කැමැති ගුණබර නෙලවත් කාරුණික පින්වත්නි වර්ෂයක් ගෙවිලා නව වර්ෂයක් උදා වුණු වෙලාව ලෝක සම්මතයට අනුව ඒ භාග්‍යවන්ත ඒ වාසනාවන්ත මොහොතේ මේ හැම දෙනාම තුනුරුවන් මූලික කරගෙන තුනුරුවන්ගේ ජීවිතයට ආශිර්වාදයක් පිහිට අද මේ ආරම්භක දවසේම අපි ලබා ගන්නවා ළඟා කර ගන්නවා කියන අදහස සන්තාන තුල ඇති කරගෙන මේ උතුම් පුණ්‍ය භූමියට ඇවිල්ලා ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ අනන්ත අසීමිත ගුණ සිහි කර කර මෙනෙහි කර කර සම්බුදු පූජාවන් පිළියෙල කරලා උතුම් ලෞතර බුදුරජාණන් වහන්සේගේ අත්පස අභියස මල්පහන් සුවඳ දුම් පූජාවන් සහිත ගිලන්පස දානේ තැන්පත් කරලා ඒ අත්පස තැන්පත් කරන ලද සියලු පූජාවන් උතුම් ලෞතර ගුණයට පූජා කරන්නට සැරසෙන සූදානම් වන වෙලාව. ඒ සඳහා වෙනදා වගේම අපි අද තුන් ලෝකාග්‍ර තථාගත සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන් ලෝකට සාන්තියක් වූ නවලෝතුරා ශ්‍රී සද්ධර්මයේට සදහම් මගින් නිවී සැනසුණු ආර්ය උත්තම මහා සංඝ රුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා යන අදහසින් සාදු නාමයෙන් තුනුරුවන්ට නමස්කාර කරන්න ලෞතර අමාමේනි බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුකම්පාවෙන් කරුණාවෙන් ලොකු පොඩි කාගෙත් සියලු පූජාවන් පිළිගනිමින් දෙලව ශාන්තිය සලසා දුන්නා. උන්වහන්සේට අල්ප වූ ස්වල්ප වූ දෙයක් පූජා කළත් එයින් ලද විපාකය නම් පුංචි වුණේ නෑ. එකම දියබෙරළිය මලක් බුදුගුණ විසෙහි පුදා ආත්ම භාව 500ක් දෙව්සපත් ලද අවස්ථාවක් පිළිබඳව අපේ බණ පොතේ කියවෙනවා. විමාන වස්තු දේශනාවන් තුල මේ ගැන හොඳින් දැනගන්න දැකගන්න පුළුවන්කම තියෙනවා. අල්ප වූ දෙයක් පූජා කළත් මහානිසංස ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ තුල අනන්ත අනුභව සම්පන්න ගුණ ඇති නිසා. ඒ අනන්ත ගුණ පිරිලෝතුරු බුදුරජාණන් වහන්සේ මටද අපට දානුකම්පාවෙන් කරුණාවෙන් මෙලව වසරක් උදා වූ මේ මොහොතේ ආහා පුරා පියා අප පිළියෙල කොට තැන්පත් කරන ලද මේ සියලු පූජාවන් අප කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් විසවදාරත්වා පිළිගනිත්වා මිනුපදනා කුසල පුණ්‍ය සම්පත්තිය උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිස නිවන් ලබනා තුරු දෙලව සාන්තිය රැකවරණය සත්පුරුෂ ආශ්‍රය පිණිසත් මේ පින මේ මොහොතේ පටන් හේතු වාසනා වේවා යන අදහසින් සම්බුදු පූජාවන් ලෝතුරු ගුණයටම පූජා වේවා පූජා වේවා යන අදහසින් සාදු කියන්න සියලු තැන්හි වැඩ සිටින්නා වූ ශාරීරික උද්දේශික පාරිභෝගික වූ ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලාටද මාගේ වන්දනාව නමස්කාරය වේවා කියලා සාදු පිළිමු. දැන නොදැන සසර පුරා සිදු වුණු සියලු ආරදිත ප්‍රමාද දෝෂයන්ට උතුම් බුද්ධ රත්නයෙන් ධර්ම රත්නයෙන් සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා දිවනෝද තිවනෝද මට සමාව ලැබේවා කියලා සමා කරවාගන්න. සදහවත් වුණ බරකාරුණික පින්වත්නි මහින්දල්ලිස් මහත්මයම මෙතිනිය දරු දෙපළ මූලිකත්වයේ තබාගෙන මේ හැම දෙනාගේම සහභාගිත්වයෙන් සත්පුරුෂ මහා පින්කමක් සිද්ධ කරන වෙලාව ධම්මදානං සබ්බදානං ධම්මදානං දිනාති හැම දානයන් අතර අග්‍රවන්නේ ධර්මදානයයි. ඒ ධර්මදානයේ විශේෂයෙන් අද ඉතාමත්ම වැදගත් වෙනවා අපේ සිංහල සංස්කෘතියට අපේ සම්මතයන්ට අනුව අපට වැදගත් අනුස්මරණීය දිනයක්. පරමාර්ථ වශයෙන් තවත් දිනයක් වුණා. දේවතා සංයුත්තේට අනුව මරණයෙහිලා බිය උපදවා ගත යුතු අවස්ථාවක් වුණත් අපේ සම්මතයන්ට අනුව මේක මංගල සම්මත අවස්ථාවක් වර්ෂයක් උදාව. මේ වෙලාවේදී අපි ආත්ම විපත් පර විපත් ආත්ම සම්පත් පර සම්පත් පිළිබඳව හිතලා අභිනව වර්ෂයට පාතදීමයි යුතු. අපි ටිකක් කල්පනා කරන්න ඕන ගෙවුණු වසර තුල මට අහිත පිණිස පවතින මෙලවට පරලවට අහිත පිණිස පවතින ක්‍රියාකාරකම් මොනවද මගේ ජීවිතය තුල තිබුණේ? මා මොනවද මේ වර්ෂය තුල ගෙවුණු වර්ෂය තුල මට අහිත පිණිස පවතින ක්‍රියාකාරකම් ජීවිතයට එකතු කරගත්තා? අන්න ඒ තමන්ගේ ජීවිතය පිළිබඳව අවලෝකනය කරලා මම ඉදිරි වසරට යන්නේ ඒ වැරදි විපත් ටිකක් අරගෙන නෙවෙයි. මේ කඩුල්ල ළඟ ඒ ටික නතර කරලා මටත් මෙලවටත් තරලවටත් අහිත පිණිස පවතින මා තුල පැවතුණු සියලු ක්‍රියාකාරකම් මෙතනින් නතර කරලා මම අලුත් ජීවිතයක් ආරම්භ කරනවා කියන අදිෂ්ඨානයත් ඒ වගේම අපි කල්පනා කරන්න ඕන මගේ ජීවිතේ අන් අයට වෙච්ච විපත් මොනවද? ස්වාමියාට වෙන්න පුළුවන්, බිරිඳට වෙන්න පුළුවන්, දරුවන්ට වෙන්න පුළුවන්, මව්පියන්ට වෙන්න පුළුවන්, ගුරුවරුන්ට නෑයින්ට වෙන්න පුළුවන්, සහෝදර සහෝදරයන්ට වෙන්න පුළුවන්, අසල්වාසීන්ට වෙන්න පුළුවන්, හිතවතුන්ට වෙන්න පුළුවන්, ජීවිකාව ගෙනියන ආයතනයට වෙන්න පුළුවන්. මගෙන් යම් අවඩක් විපතක් සිදු වුණා නම් ඒ ගැන මේ වෙලාවේ ටිකක් හිතන්න වටිනවා. ඒ ගැන හිතනකොට මට සතුට සොම්නස උපදින්නේ නෑ. මට මාතුලින්ම අපවාද කරනවා. ලෝකය මේ වරද දැනගත්තා නම් ලෝකයක් නින්දා අපහාස කරනවා. සමහර වෙලාවට නීතිය ඉදිරියට ගියා නම් දඬුවම් ලැබෙන්න පුළුවන්. කවුරු ලෝකේ දැනගත්තත් නොදැනගත්තත් සංගවාගෙන ඉන්න පුළුවන් වුණා. ඒ බඳු ක්‍රියාවන්ට කර්ම විපාක වශයෙන් සැප විපාක නම් ලැබෙන්නේ නැහැ. අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුක්ගති භය, සතරදී ඇති කරවන ඉබඳු ක්‍රියාකාරකම් අපි තුල ඇත්නම් මේ ගෙවුණු වසර තුල වූයේ නම් අන්න ඉබඳු ක්‍රියාකාරකම් මේ කඩුල්ලෙන් එහාට පනින්න කලින් මේ පැත්තේ මේව නතර කරලා මම ලොවට හිත ඇති කාටත් වැඩ ඇති ක්‍රියාකාරකම් වලින් යුක්තව මේ වසර ආරම්භ කොට පවත්වනවා කියන අදහස අදිස්ථානය ඇති කරගන්න ඕන පර විපත් ආත්ම විපත් ගැන හිතලා. ඊළඟට බලන්න ඕන මේ ජීවිතය තුළ මේ වසර තුළ මම මට හිත පිණිස පවතින මෙලවට පරලොවට නිවනට හේතු වෙන මොන වගේ ක්‍රියාකාරකම්ද මම මේ වසරේ ගෙවුණු වසරේ යෙදුනේ? එබඳු ක්‍රියාකාරකම් ඇත්නම් අන්න ඒ ක්‍රියාකාරකම් මීටත් වඩා යහපත් වේගවත් තහවුරු කරගෙන ඉදිරියට පවත්වනවා කියන අදිස්ථානයත් පසුගිය වසරේදී ලෝකයාට අනුන්ට සමාජයට මා මෙන්න මේ බඳු මෙහියක් යහපතක් යුතුකම් ඉටු කළා. ඒ බඳු දේ ගැන හිතලා මේ වසරේ ඊටත් වඩා වැඩියෙන් ඒ යුතුකම් උපකාර ඉටු කරනවා කියන අදිස්ථානයත් එක්ක අපිට අලුත් ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් වුණොත් ඒක නව වසරේ අලුත් උදාර ප්‍රාර්ථනාවක් වෙනවා. එවන් උදාර ප්‍රාර්ථනාවක් ඇති කරගෙන අදත් මේ සඳේ යාමෙහි මේ පින්වත් හැම දෙනාම තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමන නිමා කරන සම්‍යක් දර්ශනයෙන් යුක්ත වීම සඳහා ලෝකෝත්තර දර්ශනයට පැමිණීම සඳහා දේශනා කොට වදාළ තථාගත ධර්මයේ පිළිබඳව අපි ටිකෙන් ටික මේ දින කීපෙම විවරණය කරගෙන ඇවිල්ලා එදා නතර කළ තැනින් අද ආරම්භ කරලා ඉගෙන තවදුරටත් හිතන්න විමසන්නයි අපි මේ වෙලාවේදී සූදානම බලාපොරොත්තු. සම්‍යක් දර්ශනයේ පිණිස දුක දුකට හේතුව දුක නැති කිරීමත් නැති කිරීමේ මගත් යන සතර නුවණේ ජීවිතයට එකතු කරගත යුතු සමීප කරගත යුතු බව අපි කතා කළේ. එයින් අපට ඉතුරු වුණා පංච උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද කියන සැබෑ විවරණය සිදු කරගන්න. අපි පංච උපාදානස්කන්ධය ගැන කතා කරනකොට බොහෝ දිනාට මතකයට නැගෙන්නේ බඹයක් පමණ සිරුරකින් යුක්ත වූ පුද්ගල භාවයක් පිළිබඳව. ඒ අදහස වැරදීම කියනවා නෙමෙයි. අර ලෞකික දර්ශනයට ලෞකික යහ පැවැත්මට ඒ පුද්ගල සංකල්පයේ තුල මම කියලා කෙනෙක් ඉන්නවා කියන අදහස තුල යම් කෙනෙකුට හික්මෙන්න බැරි කමක් නැහැ. හැබැයි ඒ ලෞකික දර්ශනය තුල ලෝකෝත්තර දර්ශනයට පැමිණෙනකොට එහෙම වෙන්න බෑ. අපේ පළවෙනි සංයෝජනය ආත්ම සංකල්පය, ආත්ම දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටිය. මෙතනට එනකොට ඒ ආත්ම පුද්ගල සංකල්පය පවතින්න බෑ. එනිසා අපි එදා කතා කළා අපි පංච උපාදානස්කන්ධය පිළිබඳව හොයාගන්න ඕන මේ පුද්ගල භාවයෙන් තොරවයි කියලා. බඹයක් පමණ කය රූපස්කන්ධයේ හැටියට ඒ තුල ඇති විඳීම්, හැඳිනීම්, කල්පනා කිරීම, දැන ගැනීම සතර නාමස්කන්ධයේ හැටියටත්ගෙන අපි පංච උපාදානස්කන්ධය ගැන ඉගෙනගෙන තියෙනවා, කතා කරලා තියෙනවා, කියවලා තියෙනවා. අද අපි ඒ අදහසට වඩා ටිකක්වත් එහාට ගිහිල්ලා මේ අදහස විවරණය කරගන්න ඕන. මතක ඇතියදා අපි අවසන් කළා මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව විපාකමය අවස්ථාවක් හැටියටයි අපිට හඳුනා ගන්න වෙන්නේ කියලා. විපාක කියනකොට අවස්ථා දෙකක් තියෙනවා. ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාක කියනකොට අපි පුරුදු වචන වලින් කතා කළොත් භවෝත්පත්ති, නැවත නැවත ආයති භවයන් තුල ප්‍රතිසන්දි වශයෙන්, උත්පත්ති වශයෙන් හට ගැනීම. ඒ ප්‍රතිසන්දි විපාකය නොනැසී ඉදිරියට පවත්වන්නේ කර්ම ආයු පවතින තාක් ප්‍රවෘත්ති විපාක වශයෙන්. මෙන්න මේ ප්‍රතිසන්දිහා ප්‍රවෘත්ති කියන විපාක ටික අපි විමසලා බැලුවොත් ඒ තුල අපට හමු වෙන්නේ මෙන්න මේ ස්කන්ධයන්ගේ හට ගැනීම හා විකාශය, එහෙම නැත්නම් පැවැත්ම. ප්‍රතිසන්දි වශයෙන් හටගන්න මේ ස්කන්ධයන් අපි ජාති වශයෙන් කතා කරනවා. කතමං චාවුසෝ ජාති යතේ සංතේ සංසත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති යොක්ඛන්ති අපි අබිනිබ්බති කන්ධානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ ඉදං මුච්ඡතාවසෝ ජාති. ජාතිය ඉපදීම, මනාකොට ඉපදීම, ඔක්ඛන්ති බැස ගැනීම, අබිනිබ්බති පහළවීම, කන්දානං පහතු භාවෝ ස්කන්ධයන්ගේ පහළවීම, ආයතනානං පටිලාභෝ ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ඇද්ද, ඉදං උච්චතාවසෝ ජාති. ඔන්න ඔතනට කියනවා ජාති කියලා. ඒ ජාති කියලා පැහැදිලි කළ තැන තියෙනවා නේද කන්දානං පාතු භාවෝ. ස්කන්ධයන්ගේ පහළවීමක් ඇත්ත. ඒ જાතියයි. ආයතනානං පටිලාභෝ. ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ඇත්ත. ඒ જાතියයි. ඔන්නය වචන දෙක විග්‍රහ කරගත්තොත් තේරුම් ගත්තොත් අපට අර ප්‍රතිසන්දිහා ප්‍රවෘත්ති විපාක තුලින් මේ ධර්මතාවය අනාත්ම ධර්මතාවයක් හැටියට දැනගන්න හඳුනගන්න තේරුම් ගන්න බැරි වෙන එකක් නෑ. දැන් මේ පින්වතුන්ට වාදයක් විවාදයක් තිබෙන්න විදිහක් නෑ. මේ දේශනා පාඨයට අනුව ප්‍රසිද්ධ මේ දේශනා පාඨයට අනුව කොතනකාරී ස්කන්ධයන්ගේ පහළවීමක් වෙනවනම් කොතනකාරී ආයතනයන්ගේ හට ගැනීමක් වෙනවනම් එතන ඉපදීමක් කියන අදහස. එතකොට දැන් අපි බලන්න ඕන කොතනද ස්කන්ධයන්ගේ පහළවීම, කොයි කොයි තැන්වලද ආයතනයන්ගේ හට ගැනීම සිද්ධ වෙන්නේ. දැන් අපි බොහෝ වෙලාවට උපත හැටියට කතා කරන්නේ මව් කුසක හට ගැනීම හෝ මව් කුසකින් බිහිවීම උපත හැටියට. හැබැයි දැන් උපත කියන වචනයට ජාති සංජාති යොක්ඛන්ති අබිනිබ්බති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. එතන ජාති සංජාති යොක්ඛන්ති අබිනිබ්බති කියන වචන හතරෙන් අවීචියේ පටන් අරූපී බබලව දක්වා ඒ සත්වයන්ගේ උත්පත්ති ස්වභාවයන් ගැන දේශනා කරලා තියෙනවා. හට ගැනීම, පහළ වීම, උපපාතික උත්පත්ති පිළිබඳව පවා අබිනිබ්බති කියනකොට පහළ වීම. දෙවියෝ, සමහර ප්‍රේත කොටස්, බ්‍රහ්මයෝ පහළ වෙනවා. ඒ සියලු අවයව සහිතව පහළ වීමත් උපත. මේ කොයි වචනයෙන් සඳහන් වුණත් ඒ හැම තැනකම තියෙන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම. එහෙම නැත්නම් ආයතනයන්ගේ පහළවීම. ඒ වචන ටිකෙන් කාම රූප අරූප යතේසං තේසං සත්තානං ඒ සත්වනිකායන් වල ඒ සත්වයන්ගේ උත්පත්තිය ප්‍රතිසන්දිය පැවැත්ම පිළිබඳව මේ දේශනාව තුළින් කියවෙනවා. මෙන්න මේ අනුව මව් කුසක හට ගැනීම හෝ මව් කුසෙන් බිහිවීම පමණක් නොවේ අපි මනුස්ස ලෝකයට සම්බන්ධ කරලා ජාතිය ඉපදීම ගැන කතා කළොත් අපිට කතා කරන්න වෙන්නේ අපි ප්‍රතිසන්දිය ප්‍රතිසන්දි විපාකය හැටියට අපි කතා කළොත් මව් කුසට බැස ගැනීම එහෙමත් නැත්නම් අපි සම්මත විවාහාර කරන හැටියට පිළිගන්න හැටියට මව කුසෙන් බිහිවීම ප්‍රතිසන්දි විපාකය කියලා අපි කතා කළොත් එතනින් එහාට මේ ජීවිතය පවත්වන්නේ කොහොමද, පවතින්නේ කොහොමද? ඒ ප්‍රතිසන්දි විපාකය ප්‍රතිසන්දිය පිණිස හේතු වෙන කර්මය සමත් වෙන්නේ ප්‍රතිසන්දි විපාකයේ ඇති කරන්න විතරයි. විපාකයකට බැහැ නැවත ඵලයක් ඇති කරන්න. කර්මයට පුළුවන් විපාකයක් හදලා දෙන්න, විපාකයට පුළුවන් කමක් නැහැ තවත් හේතුවක් හදන්න. ඒක විශේෂ වැඩපිළිවෙලක්. වෙන වෙනම කතා කළ යුතු තරමේ මාතෘකාවක්. අපි උදාහරණයක් හැටියට ගත්තොත්, ගස් ලබු ඇටයක්, ගස් ලබු ඇටයක් හේතු හැටියට ගත්තොත් ඵලයේ වෙන්නේ ගස් ලබු ගහ. ගස් ලබු ඇටේ නැමැති හේතුව නිසා ගහ නැමැති ඵලයක් හට ගන්නවා. දැන් ඒ ගස් ලබු ඇටේ නිසා හටගත් ගහට බෑ තව ඵලයක් හදලා දෙන්න. ගහට පුළුවන් ගෙඩි හදන්න. ගහේ ගෙඩිය දෙන්න පුළුවන්. ගෙඩිය ඇතුලේ යට හැදෙන්නේ. ඒ යට වලට පුළුවන් නැවත ඵලයක් පැලයක් හදලා දෙන්න. ගහට බෑ නැවත පැලයක් හදලා දෙන්න. ගහ ගහේ ගෙඩිය දෙන්න පුළුවන්. ගෙඩිය ඇතුලේ යට තියෙනවා. ඒ ඇටයි නැවත පරම්පරාවක් හදන්නේ. ඒ වගේ විපාක වශයෙන් මේ ස්කන්ධ ප්‍රතිසන්දියක් ඇති කරවනවා. ඒ කර්මයට කරන්න පුළුවන් එච්චරයි. අර ඇටින් පැලයක් හදුවා වගේ පැලේට වෙනස්කමක් කරන්න බෑ. දැන් මේ පැලය වැඩිලා ගෙඩි හැදුණු ගෙඩි ඇතුලේ යට තිබිලා නැවත පැල හට ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිසන්දිය කියන්නේ යම් කර්මයකින් පැලයක් හට ගැනීම හා සමානයි. ඒකේ ඵල දැරීම වෙනම ක්‍රියාවලියක් වෙනවා. අන්න ඒ ටිකට කියනවා ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රවෘත්ති විපාක. දැන් ප්‍රතිසන්දි විපාකයේදී පංචවෝකාර භවයේ අපිට අදාළ තැන ප්‍රතිසන්දිය තුල ප්‍රතිසන්දි විඥානයේ මෞකුසක හටගත්තාම ඒ තුල කලලය වැඩෙමින් විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන ආයතන හයක් දක්වා ඒ කලලය වර්ධනය වෙනවා. දැන් ඒ මස්රොද තුල ආයතන හටගත්තා කියන්නේ අන්න අර ගහේ පැපොල් ගහේ ගෙඩි හැදුනා වගේ. දැන් ඔය ගෙඩි නිසා ඔය ගහ නිසා දැන් ගහ සම්පූර්ණයි. දැන් ගහ වැඩිලා නම් ගහේ ඵල දරන්න පුළුවන්. ඒ වගේ ආයතන පිහිටියනම් ආයතනයන්ට අරමුණු ගැටෙනවා. සලායතන පච්චය පස්සෝ ආයතනයන්ට අරමුණු ගැටෙනවා. අරමුණු ගැටුණොත් ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, සිතට සිතුවිලි ගැටුණු මොකද වෙන්නේ? අන්න එතනින් එහාට පස්සපච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව. අන්න බීජ හට ගන්නවා. නැවත වගාවකට, නැවත හට ගැනීමකට හේතු සකස් වෙනවා. මෙන්න මේ ප්‍රවෘත්ති විපාක කියන අවස්ථාවෙන් තමයි අර වැඩුණු ගහේ ඵල ධර්මි නැවත නැවත විපාක පිණිස, වගාව පිණිස, පරම්පරාව පවත්වන්න හේතු සකස් වෙන අවස්ථාව. අපට ඒ ටික එච්චර ගැඹුරට අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ අවශ්‍යතාවය දැන් පංච උපාදාන ස්කන්ධය පිළිබඳව අවධානය යොමු කිරීම නිසා. පංච උපාදාන ස්කන්ධය පිළිබඳවයි මේ හැම තැනකම විවිධ වචන වලින් කියවලා තියෙන්නේ. දැන් හොඳයි, මේ අපි කතා කළ ටික අපේ ජීවිතයට ගැළපෙන විදිහට, අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් විදිහට කතා කළොත් ඊට වඩා ප්‍රායෝගික වෙයි. දැන් අපි දන්නවා කොහොම හරි අපි මව කුසක හැදිලා වැඩිලා දැන් ආයතන හයක්, ආයතන හයක් සහිතව අපි වාසය කරනවා. ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, හිතක් තියෙනවා. දොරටු හයක් තියෙනවා. චක්කුද්වාර, සෝතද්වාර, ගහනද්වාර, ජීවහද්වාර, කායද්වාර, මනෝද්වාර. අරමුණු ගන්න දොරටු හයක් ලබාගෙන තියෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි අපි විශේෂයෙන් විමර්ශනයට ලක් කරන්න ඕන වෙලාව. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මෙන්න මේ ආයතනයන්ගේ හට ගැනීම, අර කලින් පාඨය ආයතනානම් පටිලාභෝ කන්දානම් පාතු භාවෝ ඉදං උච්චතාවසෝ ජාති කියන වචනේ අමතක කරන්න එපා. යම් තැනක ආයතනයක් හට ගන්නවා නම්, යම් මොහොතක සවිඥානික වෙනවා නම් ආයතනයක්, අන්න ඒ වෙලාවේ ජාතිය, ඒ වෙලාවේදී ස්කන්ධයන්ගේ පහළවීම එතන තියෙන්න ඕන. ස්කන්ධයන්ගේ පහළවීම, ආයතනයන්ගේ හට ගැනීම ජාතිය නම් යම් තැනක ආයතන හට ගන්නවද, ආයතනය හට ගන්න තැන ස්කන්ධයන්ගේ පහළවීම තියෙන්න ඕන. ඒකට නිදර්ශන ඕන තරම් තියෙනවා. ඒ අදහස තහවුරු කරගන්න ඕන කරන ධර්මයේ කොහෙන්ද හොයාගන්නේ? අන්න ඒ සඳහා ඔබට පුළුවන් විමසන්න මහා හත්ති පදෝපම සූත්‍රය. මජ්ඣිම නිකායි මදුපිණ්ඩික සූත්‍රය. රාහුලෝවාද සූත්‍රය. මේ සූත්‍ර ගණනාවකින් ප්‍රකට සූත්‍ර දේශනාව. එතන විශේෂයෙන් දක්වලා තියෙනවා මේ ටික. චක්කුං පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විජානාති. ඔන්න දක්වනවා එසත් රූපයක් ගැටෙනකොට ඇහැට රූපය ගැටෙනකොට චක්කු විඥානයකින් හිත උපදිනවා. ඒ හැත් රූපයන් චක්කු විඥානයත් තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශ කියලා. ඒ ස්පර්ශය ඇති කල්හි වේදනා පස්සපච්චා වේදනා විඳීමක් ඇතොත් හැඳිනීමක් ඇති වෙනවා. යම් වේදේති තං සංඥානාති විඳීමක් ඇතොත් හැඳිනීමක් වෙනවා. යම් සංඥානාති තං විතක්කේති හැඳිනීමක් ඇතොත් විතර්කණය කල්පනා කිරීමක් වෙනවා. කල්පනා කළොත් යමක් එහෙම දැනගන්නවා. යම් විතක්කේති තං විජානාති මේවා අමාරු වෙන්න පුළුවන් නුහුරු වෙන්න පුළුවන් මේ වචන. අපි ඉදිරියට මේ වචන පැහැදිලි කරගෙන ස්කන්ධයන්ගේ ලක්ෂණ ඉගෙන ගත්තට පස්සේ මේවේ අර්ථය හරියට වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් ওই නාමිකව මා සඳහන් කළේ ඔන්න ඔය ටික. ඇහැට රූපයක් ලැබිලා දැකීමක් දැනගැනීමක් කියන තැනට එනකොට ඇහැට රූපයක් ලැබිලා ඒ පිළිබඳව අපි දැක්කා කියන තැනට එනකොට ඔන්න ඔය ධර්මතාවය තමයි පහළ වෙලා තියෙන්නේ. ඒත් රූපය චක්කු විඥානය ස්පර්ශයෙන් වේදනා සංඥා චේතන. ඔය කියන්නේ මොනවද? ඔන්න අර සූත්‍රවල බෙදා දක්වනවා. හෙසත් රූපය දෙකම අයිතිය රූප උපාදාන ස්කන්ධයට. මොකද ඒ ටික සතර මහා ධාතුව හා සතර මහා ධාතුවෙන් හටගත් දේ ඇහැ රූපයක් කියන දෙකම. චක්කු විඥානයේ අයිතිය විඥාන උපාදාන ස්කන්ධයට. චක්කු සංපස්සයෙන් හටගන්න වේදනාව අයිති වේදනා උපාදාන ස්කන්ධයට. ඒ ස්පර්ශයෙන් හටගන්න රූප සංඥාව අයිති සංඥා උපාදාන ස්කන්ධයට. ඒ විතරකේ කල්පනාව අයිති සංඛාර උපාදාන ස්කන්ධයට. දැන් අපිට ඇහැට රූපයක් ලැබිලා අපි දකිනවා රූපය ගැන දැනගන්නවා කියනකොට මොනවද පහළ වෙලා තියෙන්නේ? ස්කන්ධ පහ පහළ වෙලා තියෙන්නේ. අපි දකිනවා කියන තැන තියෙන්නේ ස්කන්ධ. අපි යමක් අහනවා කියන තැන තියෙන්නේ ස්කන්ධ. සුවඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා කියන තැන තියෙන්නේ එහෙම තැනකම පහළ වෙලා තියෙන්නේ ස්කන්ධ. විඥානනේ අරමුණ දැනගන්නවා කියන තැන පහළ වෙලා තියෙන ස්කන්ධ. ඔන්න දැන් අපට හම්බ වෙනවා ආයතනයන්ට අනුව ආයතනයෙන් ආයතනයට උපදින ස්කන්ධ පරම්පරාව. මෙන්න මේ ආයතනයෙන් ආයතනයට උපදින ස්කන්ධ පරපුර තමයි ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ. මේකට කියනවා එක්ෂණික ස්කන්ධ කියලා. මා එදා අවසානයේට පුංචි නිදර්ශනයක් ඉදිරිපත් කළා. මේ පහන අපි තෙල් පහනක් පිළිබඳව මතකයට නැගුවොත් තෙල් පහනක් අපි දැල්වපු වෙලාවෙ ඉඳලා බොහෝ වෙලාවක් නොනිවි දැල්වි පවතිනවා. එතකොට මේ පහනේ තියෙනවා දැල්වපු වෙලාවක් තියෙනවා, පටන් ගත්ත වෙලාවක් තියෙනවා. ඒ දැල්ව පවතින කාලයක් තියෙනවා, දැල්වි නිවි යාමක් තියෙනවා. ඔන්න ඔය තුන අපි ජීවිතයකට එකතු කළොත් පහන දැල්වපු මොහොත අපි කියමු උපත. ඒ පහන නොනිවි දැල්වි පවතින අවස්ථාව පවත්නා ජීවිතය. පහන නිවි යාම මරණය. දැන් අපට පහනක් දැල්ලුවා බොහෝ වෙලාවක් පැවතිලා නිවි ගියා. මේ පහනේ තියෙන අපි කාටත් පේන නුවණ ඇති නැති හැමෝටම පෙනෙන දේ තමයි මේ. මේකට කියනවා සම්මතය කියලා. සම්මතය අපි හැමෝටම පේන දැනෙන දේ. හැබැයි නුවණින් මේ පහන දිහා බැලුවොත් මේ පියවිය හැට පේනවට වඩා වැඩි යමක් නුවණින් විදු ඇසින් මේ පහනේ යමක් අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට එකක් නුවණින් කල්පනා කරලා බැලුවොත් මොකක්ද මේ පහනක් දැල්වෙනවා කියන්නේ? පහන දැල්වපු මොහොතේ තිරේ අගට රැඳුණු තෙල් බිඳ දැවුණා. ඒ තෙල් බිඳ දැවීමෙන් දැල්ල ආලෝකයක් හටගත්තා. දැන් පළමුවෙන්ම දැල්වපු ඒ තෙල් බිඳුව නම් දැවෙන්නේ මේ පහන නිවෙනකම්. පහනේ තෙල් ඉතුරු වෙලා තියෙනවා. ඒත් අපට පේනවා පහනේ තෙල් අවසන් වෙනවා. පහනේ තෙල් අවසන් වෙනවා නම් එහෙනම් මේ මොහොතේ තිරේ අගට ඇදුණු තෙල් බිඳුව දැවිලා යම් ආලෝකයක් ඇති කරනවා. දැල්ලක් ඇති කරනවා. දැන් ඒ තෙල් බිඳුව අවසන් වෙනකොට ඒ තෙල් බිඳුව නිසා හටගත්ත දැල්ල පවතින්න පුළුවන්ද? ඒ තෙල් බිඳුවෙන් හටගත්ත දැල්ල ඒ තෙල් බිඳුව අවසන් වෙනකොට ඉවර වෙනවා. ඊළඟට මොහොතේ දැවෙන්නේ තවත් තෙල් බිඳුවක්. ඒ තෙල් බිඳුව දවාලමින් ඊළඟට කිනිසිලුවක් හටගන්න පුළුවන්. ඊළඟ මොහොතේ ගිනිසිලුවක් තියෙනවා. හැබැයි අර තෙල් බිඳුව නිසා හටගත් එක නෙමෙයි. ඒක නෙවිලා. ඊළඟට මොහොතේ දැල්වෙන්නේ තවත් තෙල් බිඳක් දවාලමින්. දැන් හොඳට නුවණින් කල්පනා කරලා බැලුවොත් බිඳෙන් බිඳ හටගත් ගින්න හටගත්ta වගේම නිවිලක් තියෙනවා. නිවි නිවි දැල් වෙන පරම්පරාමය පැවැත්මක් මේ තෙල් පහන තුල තිබිලා තියෙනවා. විදුලි ආලෝකයේ දිහා බැලුවත් එහෙමයි. එතකොට අපට සම්මතයේ නොනිවි පෙනෙන පහන නුවණින් විද්‍යාත්මක ඇසකින් බලනකොට අපට කියන්න තියෙන්නේ මොකද්ද? නොනිවි ඒකාත්මේ ඒකත්වයෙන් පවතින පහනක් නැත්තේය. නිවි නිවි පවතින නිවි නිවි ඇවිලෙන ධර්මතාවයක් පමණක් ඇත්තේ කියලා කියන්න වෙනවා. පියවියකට කාටත් නොවන ඇති නැති අයට පේනවා නොනිවි පවතින දැල්ල. හැබැයි නුවණ ඇති කෙනෙක් ඒ ගැන විමර්ශනය කළොත් එයාට කියන්න වෙනවා පහන යථාර්ථය මේකයි කියලා. එතකොට අපිට නොනිවෙන පහන් දැල්ලක් පෙනුනේ සම්මතේ. නිවි නිවි යන නිවි නිවි දැල් වෙන වේගවත් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට. තවද උදාහරණයක් ගතහොත් ගිනි පෙනෙල්ල අතට අරගෙන රාත්‍රියක වේගයෙන් කරකැවුවොත් ගිනි වලල්ලක් පෙනේවි. ගිනි පෙනෙල්ල පෙනෙන්නේ නෑ. වේගවත් බව නිසා ගිනිවලල්ලක් පේනවා. දැන් හිතලා බලන්න ඇත්ත ගිනිවලල්ලද ගිනිපෙනෙල්ලද? දැන් අපට රාත්‍රියේදී ගිනිපෙනෙල්ල පේන්නේ නැහැ, ඇත්ත පේන්නේ නැහැ. ගිනිවලල්ල නම් පේනවා. හැබැයි ගිනිවලල්ල මායාවක්, බොරුවක්. ගිනිපෙනෙල්ල නම් ඇත්ත. එහෙත් අපට ඇත්ත පෙනෙන්නේ නැහැ, බොරුව ප්‍රකටව පේනවා. පහන් දැල්ල දිහා බැලුවාම ඇත්ත පේන්නේ නැහැ, බොරුව නම් පේනවා. පරමාර්ථය පේන්නේ සම්මතයේ පේනවා. සම්මතයේ මහමෙරක් වගේ ප්‍රකටයි. හැබැයි ඒක හොයා බලනකොට ඇත්ත නෙවෙයි. පරමාර්ථය පේන්නේ නැහැ, හොයලා බැලුවොත් පේනවා. පහන් දැල්ලෙන්, ගිනි පෙනෙල්ලෙන් ඒ ගැන ටිකක් හිතන්න වටිනවා. එතකොට අපේ ජීවිතය තුළ මේ උපතේ ඉඳලා මරණය දක්වා පවතින්නේ අපට හමු වෙලා තියෙන ආකාරය ඔය ගිනි පෙනෙල්ලට, මේ පහන් දැල්ලට සමකොට හිතන්න වෙනවා. ඔය සම්මාදිට්ඨිය චතුසංච සම්මාදිට්ඨියනේ, මාර්ග සම්මාදිට්ඨිය. ඒ මාර්ග සම්මාදිට්ඨියට පෙර පහළ වෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කියනවා සච්ඡානුලෝමික ඥානය කියලා. ඒක මාර්ග සම්මාදිට්ඨියක් නෙමෙයි, දැක්මක් නෙමෙයි. නමුත් අනුමානයට දකින්නවා. අනුමාන ඥානය. සත්‍ය අනුවගේ ඥානය. මෙන්න මේ වගේ නිදර්ශන එකතු කරගත්තාම අපිට පහළ වෙන්නේ ඒට, ඒ මාර්ග සම්මාදිට්ඨියට ආසන්න සත්‍යානුලෝමික ඥානය. දැන් හිතන්න බැරිද මේ නිදර්ශන දෙක අරගෙන ඇත්තටම තියෙනවා වගේම නැහැ කියලා කියන්න බැරි තරමට ප්‍රකටයි ගිනි දැල්ල, ගිනි වලල්ල. ඒත් හිමින් සැරේ සොයලා බලනකොට ඒ පෙනෙන දේ බොරුවක් නේද? ඒ පෙනෙන එහෙම යමක් තියෙනවා. එහෙම එකක් පෙනෙන්නේ ඊට යටින් යන මෙන්න මෙබඳු ධර්මතාවයක් ඇති තැන නේද කියලා උතන තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඊට අනුරූපීව දකින්න සත්වේ, පුද්ගලයේ, කෙනෙක්, මම කියලා යමෙක් ඔබට හමු වෙනවා නම් උපතේ ඉඳලා මැරෙනකම් මේ ජීවත් වෙන මෙන්න මේ පුද්ගලයාත් ඔබට හමු වෙන්නේ, පෙනෙන්නේ අර පහන් දැල්ල වගේ, ගිනි වලල්ල වගේ පේන්නේ එහෙමයි. හැබැයි නුවණින් බැලුවොත් විතරක් එනකොට පෙනේවි පහන් දැල්ල, ගිනි පෙනෙල්, ගිනි වලල්ල. යථාර්ථය සොයාගත්තා වගේ මෙතන ඉබඳු විමර්ශනයක් කළොත් ඒ හා සමානම තත්වයක් තියෙනවා. පහන දැල්ලුවා, දැල්ලපු වෙලාවේ ඉඳලා පැවැත්මක් නිවි යනකම් තියෙනවා. උපතක් තියෙනවා, මරණය දක්වා පැවැත්මක් දකින්නවා. උත්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස් අඤ්ඤතත්ථං පඤ්ඤායති. සංකත ධර්මයන්ගේ ලක්ෂණය. හට ගැනීමක් පේන, පැවැත්මක් පේන, නැතිවීමක් පේන. ඒ සංකත ධර්මයන්ගේ ලක්ෂණය අපි මතු පිටින් පේන ස්වභාවය තුල රැඳෙන්නේ නැතුව ගිනිවලල්ල, පහන් දැල්ල පිළිබඳව විමර්ශනය කළා වගේ සොයා බලන්න ඕන. අන්න ඒ සොයා බැලීම කළොත් අපට හමු වෙන්නේ මේ උපතේ ඉඳලා මරණය දක්වා පවතින නিত্য වෙනස් නොවන ආත්ම වූ පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් නොවේ. දැන් අපට උපතේ ඉඳලා මරණය දක්වා පවතින රූපස්කන්ධයක් තියෙනවා, වේදනා සංඥා සංඛාරක් තියෙනවා, නিত্য බවක් තියෙනවා ඒක. පොඩි පොඩි වෙනස්කම් අපි දකිනවා ළමා වියේ, නදරු වියට වඩා ළමා වියේදී, ළමා වියට වඩා තරුණ වියේදී, තරුණ වියට වඩා තලස්තෑනි වයසේදී, ඊට වඩා මහලු වියේදී වෙනස්කම් දැක්කත් ඒකේ නিত্যතාවයක් සම්බන්ධතාවයක් දකිනවා. පරමාර්ථ වශයෙන් අපි විමසලා බැලුවොත් ඒ අදහස සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන බුදුදහම තුල කතා කරන ත්‍රිලක්ෂණික ස්වභාවය මතුවෙන්න ඕන මෙන්න මෙතන. යන්න එතනදී එක් ක්ෂණික ස්කන්ධයන්ගේ පැවැත්ම. මේවා අමුතු දේවල් නම් නෙමෙයි. අපි මරණයේ පොළේදී බණ අහනකොට, බණ කියනකොට මේවා කියනවා. නොහිතුවට. මරණය ගැන කතා කරනකොට අපි අහලා නැද්ද? ක්ෂණික මරණ, සම්මුති මරණ, සමුච්ඡේද මරණ කියලා තුන. රහතන් වහන්සේගේ මරණය සමුච්ඡේද නැවත නොහට ගන්න. සම්මුති මරණය තමයි මිනිස්යා මැරුණා, දිවිය මැරුණා, ගහ මැරුණා, වැල මැරුණා, වල්ල මැරුණා කියලා මේ කතා කරන සම්මුති. ඒක සම්මත මරණය. ඊළඟට තියෙනවා එක් ක්ෂණික මරණයක්. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදුවෙන මරණයක්. ක්ෂණයක් ක්ෂණයක් පාසා මරණයක් වෙනවනම් ක්ෂණයක් ක්ෂණයක් පාසා උපතකුත් තියෙනවා. අන්න ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදුවෙන උපත හා මරණය තමයි විදර්ශනාව කියලා කියන්නේ. උදයබ්බ්‍ය උදේ වැය. උදය හට ගැනීම, වැය නැතිවීම. ඇතිවීම නැතිවීම කියන මේ ධර්මතාවය අපි බලන්න පුරුදු වෙලා තියෙන්නේ අර සම්මතය තුළ. පහන ඇතිවීමක් පේනවා, පහන නිවියාමක් පේනවා. අපි ඇතිවීම නැතිවීම දකින්නේ දැල්වීන අවස්ථාවෙන් හා නිවියන අවස්ථාවෙන්. උපතෙන් අපි ඇතිවීම දකිනවා ඔය මලගවල් වල ගහලා තියෙන උපත. ආවල් දවස විපත, ආවල් දවස. එතකොට එතකම් නිත්‍යයි, පැවතිලා තියෙනවා. උදේ වැය කියන එක එහෙම එකක් නෙවෙයි. මේ ශාසනයේ බුදුහාමුදුරුව බුදුනුවණින් බලා කළ දේශනාව එක්සනික. ආයතනික ක්‍රියාවලිය කියලා කියන්නේ ඒකට. ආයතන හයක් අපට තියෙනවා. ටිකක් මේ හිතා බලන්නයි මේ කියන්නේ. ආයතන හයක් තියෙනවා. එහේ කනනාසය, දිව, කය, මනස කියලා. මේ ආයතන හය හයක් තිබුණාට එකවර පුළුවන් ද හයටම අරමුණු ගන්න? එකවර ආයතන හයටම අරමුණු ගන්න පුළුවන් කමක් නැහැ. ඇයි බෑ කියන්නේ? හේතුවක් තියෙනවා. ඇහැ තිබුණට රූප දකින්න බෑ. කන තිබුණට ශබ්ද අහන්න බෑ. නාසය තිබුණට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. දිව තිබුණට රස දැනෙන්නේ නැහැ. කය තිබුණට පහස දැනෙන්නේ නැහැ. නිර්වින්දනය කළ අවස්ථාවක් අපි හිතුවොත් එහෙට මොකද වෙලා තියෙන්නේ? හොඳට තියෙනවා. කන හොඳට තියෙනවා. නාසය හොඳට තියෙනවා, දිව හොඳට තියෙනවා, කය හොඳට තියෙනවා. හැබැයි එකක්වත් ක්‍රියාත්මක නැහැ. ඇයි? ඇහැ තිබුණු තරමට පේනවා නම් පේන්න ඕන නැහැ. කන තිබුණු තරමකින් ඇහෙනවා නම් ඇහෙන්න ඕන. නාසය දිව කය තිබුණු තරමින් ඒවට හසු වෙනවා නම් හමු වෙනවා නම් යම දැනෙන්න ඕන. දැනෙන්නේ නැහැ. ඇහැ තිබුණට දකින්න බෑ. ඇහැ සවිඥානික ලෝමු. ඇහත් එක්ක හිතක් සම්බන්ධ නොවුණු, ඇහැ නිසා හිත නූපන්නු, හිත නැතුව ඇහැට දකින්න බෑ. කන තිබුණට සෝත විඥානේ නැත්තම් ශබ්ද ඇහෙන්නේ. එහෙනම් දැන් හිතන්න ආයතනයේ තිබුණත් ඇහැ කන නාසය දිව කය තිබුණත් හිත හයක් එකවර උපදින්න පුළුවන්ද? චක්කු විඥානයත් එක සැරේම ඉපදිලා සෝත ගාන ජීවා කාය මනෝ විඥාන හයම එකවර උපදින්න පුළුවන්ද? එහෙම වෙන්නේ නැහැ. හිත හයක් අපට නැහැ. හය වතාවකදී හිත උපදින්න පුළුවන්. එකවර එක මොහොතක උපදින්න පුළුවන් එක හිතයි එක විඥානයයි. චක්කු විඥානයේ උපන්නොත් යම් මොහොතක සෝත ගාන ජීවා කාය මනෝ විඥාන පහම නැහැ. සෝත විඥානය නම් ඉපදිලා තියෙන්නේ, චක්කු විඥානයත් නැහැ, ගාන ජීවා කාය මනෝ විඥාන ටික ඔක්කොම නැහැ. එතකොට එකවර එක මොහොතක උපදින්න පුළුවන් සිත් ගණන එකයි. එහෙනම් ආයතන හයක් තිබුණත් එකවරක සවිඥානික වෙන්න පුළුවන් එක ආයතනයයි. හයකම වැඩ කරන්න බෑ. එකයි කරන්න පුළුවන්. එතකොට එක ආයතනයක් උපදිනකොට අනිත් ආයතන පහට මොකද වෙලා තියෙන්නේ? එක්ක මෙරිලා කියන්න ඕන, එක්ක නූපන්නේ කියන්න ඕන. එහේ ඉපදිලා නම් එහෙනම් දැන් සවිඥානික වෙලා තියෙන්නේ. අනිත් ආයතන පහ ගැන කතා කරනවා නම් එක්ක මෙරුණේය කියන්න ඕන, එක්ක නූපන්නේය කියන්න ඕන. එක්ක අතීතයට දාන්න ඕන, එක්ක අනාගතයට දාන්න. අතීතයට දැම්මොත් මෙරිලා කියන්න ඕන, අනාගතයට දැම්මොත් නොහට ගත්තේය කියන්න. එතකොට දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ හැම මොහොතකම උපදින්න පුළුවන් ආයතන ගණන එකයි, සිත් ගණන එකයි. එක ආයතනය. අනිත්‍යව මැරිලා. හැබැයි දැන් අපි ඉන්නේ එහෙන් රූප දකින්නෙක් ඉන්නවා. කනින් ශබ්ද අහන්නෙත් මම, නාසයෙන් ගඳ සුවඳ විඳින්නෙත් මම, දිවෙන් රස විඳින්නෙත් මම, කයින් පහස ලබන්නෙත් මම, සිතින් අරමුණු දැනගන්නෙත් මම. මේ ආයතන හයටම අධිපතියෙක් ඉන්නවා. රූප දකින මම, ශබ්ද අහන මම, ගඳ සුවඳ විඳින මම, රස විඳින මම, පහස ලබන මම, අරමුණු දැනගන්න මම. මේ ආයතන හයේම අධිපතියෙක් ඉන්නවා, නිර්මාණය වෙලා තියෙනවා. මේක තමයි මමත්වයේ සක්කාය දෘෂ්ටිය. අපි මේ ආයතන හය පිළිබඳව හොයලා බලන්නේ ඔන්නෝය මිත්‍යාව ගෙදින්නේ. මම ඔය පුද්ගලයා රූප දකින, ශබ්ද අහන, ගඳ සුවඳ විඳින කෙනෙක් ගැන අපිට අදහසක් ඇවිල්ලා තියෙනවානේ. ඔක තමයි දෘෂ්ටිය. ඔන්නෝය දෘෂ්ටිය විඳින්නේ, ආත්ම දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටිය විඳින්නේ මෙන්න මේ දර්ශනය තුල මේ විමසීම තුල බලන්ට ඕන මෙන්න මේ ආයතනයන්ගේ ඉපදීම නිරෝධය. ඒකටත් ඕන තරම් සාක්ෂි සූත්‍ර පාඨ බොහෝ තියෙනවා. සංයුත්තනිකායේ තියෙන උපාද සංයුත්තේ කියලා කොටස. යෝ භික්ඛවේ චක්ඛුං උපාදෝ තිති අබිනිබ්බති පාතු භාවෝ දුක්ඛස්සේ සෝපාදෝ රෝගානං තිති ජරා මරණස්ස පාතු භාවෝ යෝච භික්ඛවේ චක්ඛුං නිරෝධෝ දුක්ඛස්සේ සෝ නිරෝධෝ අන එහෙන් නිරුද්ධ වුණා කියලා කියන්නේ උපසමේත අත්ංගමේත ගියා කියලා කියන්නේ දුක නැති වුණා දුක්ඛස්සේ සෝ නිරෝධ ජරා මරණස්ස අත්ංගම ජරා මරණේ නැති වුණා කියලා එහෙන් උපන්නා කියලා කියන්නේ දුක හටගත්තා කියනවා එහෙන් නිරුද්ධ වුණා කියන්නේ දුක නැති වුණා කියලා කියනවා දුක නිරුද්ධ වුණා එතකොට අපි දුක කියලා කිව්වේ කොමකටද? පංච උපාදානස්කන්ධයට. දැන් එහෙ උපන්න කියන තැන මොනවද ඉපදිලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධේ හොයා ගන්න ඕනේ. එහෙ උපන්න නම් එහෙට රූපයක් ලැබිලා. චක්කු විඥානේ ඉපදිලා. චක්කු සංපස්සේ වේදනා, සංඥා, චේතනා පහළ. මේ ස්කන්ධ පහ පහළයි. අනුපත ජාති ඒත් රූපයන්ත වෙනිනකොට චක්කු විඥානෙ නිරුද්ධයි. චක්කු සංපස්සේද නිරුද්ධයි. වේදනා සංඥා චේතනාද නිරුද්ධයි. අනහටගත් ස්කන්ධ ටික නරුවා. හටගත් ආයතනේ නිරුද්ධ වෙලයි තව ආයතන. එතකොට අර තෙල් පහනේ ස්වභාවය. මෙන්න මෙතනින් කියවෙනවා මොහොතක් මොහොතක් පාසා මෙන්න මේ ආයතනික ක්‍රියාවලිය වේගවත්ව සිදුවෙනවා අර ගිනි පෙනෙල්ල තෙල් පහන වගේ තෙල් පහනේ දැල්ල ප්‍රකටයි සිදුවෙන යථාර්ථය ප්‍රකටයි ගිනි වලල්ල ප්‍රකටයි ගිනි පෙනෙල්ල ප්‍රකටයි මෙතන මෙන්න මේ ධර්මතාවය ප්‍රකටයි ඒ අප්‍රකට දේ තමයි අපි හොයා ගන්න ඕනේ. ඒ හොයාගත්ත දේ තමයි අපේ දැක්ම විදර්ශනාව වෙන්නේ. පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමාන පස්සනේ පඤ්ඤා විපස්සනේ ඥාන. පච්චුප්පන්න දැන් උපන් ධර්මයන්ගේ විපරිණාමී දැක්මයි විපස්සනා ඥාන කියලා කියන්නේ. මනෝ හරිය අනිත්‍යයි අනිත්‍යයි කියන එක නෙවෙයි. පච්චුප්පන්න ධර්මයන් හමු වෙලා තියෙනවනะ. පච්චුප්පන්න ධර්ම කියලා කියන්නේ මොනවද එතකොට? අපිට හසු වෙලා තියෙන්න ඕන අනුමාන ධර්මකින් හරි මෙන්න මේ ආයතන හයේ ඒ මොහොතට උපද නිරුද්ධ වෙන ධර්මතාවය. එතකොට අපට හමු වුණොත් ඔන්න අපට හමු වෙනවා අපේ නුවණට එනවා එතන ඉඳලා මෙතන හට ගන්න දේ මෙතනම නිරුද්ධ වෙනවා මෙතන හට ගන්න දේ මෙතනම නිරුද්ධ වෙනවා එහාට යන්නේ තණ්හා සංකේ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය කේවට්ට පුත්ත සාතිහාමුදුරුව අදහසක් ඇති කරගන්න භවයෙන් භවයට විඥානයක් යනවා කියලා. භික්ෂුන් වහන්සේලා මේ මිත්‍යා මතයේ බිඳහරින් උත්සාහ කළත් උන්වහන්සේ අතහරින්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ඇවිල්ලා මේ පිළිබඳව විමසද්දී බුදුරජාණන් වහන්සේ විමසුවේ කොහොමද? මහණනි මම ආයතනෙන් ආයතනයට යන විඥානයක් ගැනවත් කතා කරලා තියෙනවා. ආයතනයෙන් ආයතනයට යන විඥානයක් ගැනවත් කතා නොකළ මම භවයෙන් භවයට යන විඥානයක් ගැන කෙසේ කතා කරන්නද? ඔන්නෝයේ ධර්ම සනාත වෙන්නේ මෙන්න මෙතන දැක්කොත්. හේතු රූපයන් නිසා උපදින චක්කු විඥානය හේතු රූපයක් වෙනකොට ඉතුරුවක් නැතුවම අවසන් වෙනවා. ඒක සෝත විඥාණයට එන්නේ නැහැ. ඥාන විඥාණයට මාරු වෙන්නේ නැහැ. කලත් සබ්දයක් ගැටි ළමයි සෝත විඥාණය උපදින්නේ. කලින් එක මෙතනට එන්නේ නැහැ. ඒ ආයතනය තුල උපදින සියලු ධර්මය ඒ තැන්වලම නිරුද්ධ වී යනවා. මෙන්න මේ මොහොතක් මොහොතක් පාසා සිදුවෙන මෙන්න මේ ධර්මතාවය දකින්නට මහන්සි ගැනීම උත්සාහවත් වීමයි අපිට යථාර්ථයේ දැක්ම වෙන්නේ. හැබැයි මා විශ්වාස කරන්නේ නැහැ ඊ දැක්ම ඊ දර්ශනේ ඒ බඳු තරමකින් අපට එකවර දැක ගන්න පුළුවන් වේවි කියලා. ඒත් අපට අපේ නුවණේ අපේ දැක්මේ තරමට මොකද සක්කාය දෘෂ්ටිය දුරු කරනවා කියන තැන සෝතාපන්න භාවයට දැර්සණයට පැමිණෙනවා කියන තැනයි රහත් ඵලයයි කියන දෙකේ ලොකු වෙනසක් තියෙනවා. අරතරයක් තියෙනවා. රහතන් වහන්සේගේ දැක්ම තරම් ගැඹුරු නෑ තියුණු නෑ සෝතාපන්න භාවයට. ඒ නිසා අපට මෙතනදී ඒ රහතන් වහන්සේ නමක් දක්න තරමේ මේ මොහොතක් මොහොතක් පාසා සිදුවෙන මේ ධර්මතාවය පිළිබඳව ගැඹුරටම නොදැක්කත් නොදැනගත්තා ඉන් මෙහායින් සත්‍යානුලෝමික ඥානයෙන් අපට මාර්ග ඥානයට යාගන්න ක්‍රමයක් හදාගන්න බැරිනේ. ඉතින් අපි ඒ ටික ඒ ගැන කොහොමද අපි ඔයා ගන්න විමසන්නේ කියලා තව දුරටත් මේ ක්ෂණික ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම පිළිබඳව විමසලිමත් වෙමින් අපට විදර්ශනාවට භාවනාවට මේ වැඩ පිළිවෙල හසු කරගෙන පහන් දැල්ල තිබියදී පළඟැටියට දැවීමෙන් පිළිස්සීමෙන් ඇති වෙන දුකින් මිදලා ඉන්න පුළුවන් කියලා කිව්වා. පංච උපාදානස්කන්ධයේ තිබියදී ජාති ජරා ව්‍යාධි මරණයෙන් දුකින් මිදලා ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. අන්න ඒ ක්‍රමය මොනවද කියලා කොහොමද කියලා අපි ඉදිරියේ කතා කරමු. දැනට අදට අපි මේ කතා කරලා ටික නැවත නැවත හිතන්න විමසන්න. පහන් දැල්ල, ගිනි පෙනෙල්ල ස්වභාවය ගැන හොඳට මෙනෙහි කරමි. එවදු ධර්මතාවයක් මේ පෙනෙන දේ තුල තිබේද? ඔය ටික විතරක් නෙමෙයි අපට පේන හැම තැනකම හැම දෙයකම පෙනෙන ස්වභාවයට වඩා යටින් දිවෙන යථාර්ථයක් තියෙනවා. නොපෙනෙන ධර්මතාවයක් තුලයි අපට පෙනෙන යමක් පහළ වෙලා තියෙන්නේ. අපි පෙනෙන දේ නොපෙනෙන දේ හිතන්න විමසන්න පටන් ගන්න. අපට එතකොට මේ දහම ප්‍රායෝගික දහමක් බවට පත් වේවි. ඒ ඉදිරියට අවශ්‍ය කරන කාරණා ටික අපි ඉදිරියේ කතා කරමු. දැන් මේ තුල අපි අමතක නොකොට මේ ගැන විමර්ශනය ආරම්භ කළා. නව වසරේ අලුත් පරිශ්‍රණය ආරම්භ කරමු. ජීවිතය ගැන බයන්න සක්කාය දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය විදින විදිහට පිළිනෙ දේහ පවතින දේක්මක් පිළි. ඒ ගැන සොයන්නට විමර්ශන ඥානයේ බුද්ධිය අවදි වේවා කියන සම්‍යක් ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නිමා කරනවා. හැමත සම්මා සම්බුද්ධ සරණයි. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාග මහින්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාග මහින්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං අදත් මේ තුන් ධර්මයේ ශ්‍රවණය කරමින් අපි ඇති කරගත්ත උදාර කුසල පුණ්‍ය සම්පත්තිය අපි හැමත ජාතියක් දරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සපතින දෙන උතුම් නිවන් සුව පිණිස මග ක්‍රියාදින සද්ධර්මයේ තෝරා දෙන කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබීම පිණිස සත්පුරු සැසුරෙන් මිදීම පිණිසම මේ පින හේතු වාසනා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි හැම දිනාටම මේ කුසල බලයෙන් පුණ්‍ය බලයෙන් සමුලුවන් ඥානභාවයෙන් මේ උදා වූ වසරේ වරදට පාපියට අකුසලයට නැමෙන්නේ හිතින් මුදවාගෙන යහපතේ කුසලයේ පිහිටුවාගෙන මේ ජීවිතයෙන් මේ ගෞතම බුදු සසුනේම සසර දුබ්බ්‍යවාදන මේ උතුම් දර්ශනයෙන් දර්ශන භූමියට කැමෙනෙන්නට මග්ගඵලාදිගම ලබන්නට හේතු වාසනා භාග්‍ය සලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. මතු බුදු වෙන නාථ නිබ්බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට අල්පේ ශාක්‍ය මහේසාක්‍ය ශාස්ත්‍ර මාම පුත්තරක දෙවියන්ට මේ පින් අයිති වේවා. දිවයිසු වැඩි දියුණු වේවා පතන බෝධීන් අමා මහ නිවනින් සනසෙත්වායි සාදු කියලා දෙවියන්ට සාක්ෂාත්. ඒ වගේම මහින්ද අල්විස් මහත්මාණන් ඊමෙතිනිය නමින් මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් සල්වැසි මේ ජීවිතය සංසාර ජීවිතයේ මේ බලාපොරොත්තු වෙන පිරිසක් වේ නම් ඒ හැම දිනාට ඔබ අප හැම දිනා නමින් මෙසේ මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ආදී සකල විද ඥාති වර්ගයාට විහාර ගණයේ අපවත්ී වදාළ සිල් සාමීන් වහන්සේලාට දායකකාරකාදී හැමට මේ පින් 107ක් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර ගමන නිමා කොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍ය ආනමෝදනා කරමු. විශේෂයෙන් හෙට දවසේ ජන්මදිනයේ සමරන ඒ ආදරණීය පුතණුවන්ට මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් පුනරුවන් ඥාන භාවයෙන් ආශිර්වාදයෙන් බුද්ධ බෝසත්ත්වයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලය අනන්ත ආශිර්වාදයෙන් නවග්‍රහයෙන් ගින්න ලැබෙන්නේ යයි විශ්වාස කරන එබඳු දෝෂයන් ඇත්තේ නම් ඒ සියලු දෝෂයන් ධන වින බන්ධන සාකට ආදීන් ඇති වෙන දෝෂ යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාඩනා ගන්ධාර ආදීන් ඇති වෙන දෝෂ කර්ම විපාක දෝෂ පක්කමික දෝෂ තමන්ගේ විසම පැවැත්මෙන් හටගත් දෝෂ හේතු විපර්යාසයෙන් වාතයෙන් පිටින් සෙමින් හටගත් රෝග දෝෂ ආදී කොට ඇති සියලු රෝග දෝෂ දුරු වී නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සැලසී අනාගත අභිවෘද්ධිය දියුණුව ලොවට වැඩ ඇති ලොවට හිත ඇති සැමට සිත සලසන යහපත් ජීවිතයක් ගොඩනගා ගන්නට සියලු ශක්තිය භාග්‍ය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරමු ප්‍රාර්ථනා කරමු. ඒ දිනේ දප්තිනෝ පිය දෙපලටත් ඔබ අපහම දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් සූවිසි අනන්ත ගුණ බලයෙන් තුනුරුවන් ඥාන භාවයෙන් කෙලලක්ෂයක් සක්වලාඥා චක්‍රයේ පතුරුවා දේශනා කළ මුතුන් පිරි දේශනාවේ අනන්ත අනුභාවයක් පින් අනුමෝදන් වන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයේ අනන්ත ආශිර්වාදයත් හේතු කොටගෙන මෙලොව වශයෙන් පවත්නා වූ යාත්ම වාස වශයෙන් ගෙන දෙන්නා වූ යම්තා කරදර බාධක කාය චිත්ත පීඩාවන් වේද ඒ සියල්ලක් මගහැරේවා. දෘශ්‍යමාන අදෘශ්‍යමාන වදුරු බාධක දුරු වේවා. නවග්‍රහදීනින් එළබෙන්නා වූ දෝෂ යක්ෂ ප්‍රේත පිසාච කුම්භ ආඩනාග අන්දරවාදීන් ඇති වෙන දෝෂ අනවින වන්දන සහ කටවහාදීන් ඇති වෙන දෝෂ කර්ම විපාකයෙන් අනුන්ගේ උපක්‍රමයෙන් තමන්ගේ නොවිසම පැවැත්මෙන් ඍතු විපර්යාසයෙන් වාපයෙන් පිටින් සෙමින් මේ ආදී විවිධාකාරයෙන් හටගන්න රෝග දෝෂ දුරු වී නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සහනයේ සැනසීම ළඟා වේවා සියලු ලෞකික ලෝකෝත්තර සම්‍යක් ප්‍රාර්ථනා සමුරුද වේවා සතර ගමනේ සරණාතුරු නරක ආදී දුක තුනකට සාපපාස ආදී දුකකට නොපැමිණ දුරු ජන පාපී ඇසුරින් මිදී සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරින් තව තවත් ධම්ම මඟට කුසල් මඟට යොමු වේ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන උතුම් නිවන් සුව අපි හැම දෙනාටම ලැබේවා සලස්වේවා කියලා ප්‍රාර්ථනා අභිවාදන සීලස්ස නිට්ටං වද්ධා පචානෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිජ්ජතෝ.